ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඔව්, දැන් සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ ඉරානය වෙත. ඉරානය සහ ඇමරිකාව අතර ඇතිවෙලා තියෙන මේ සීතල යුද්ධය පිළිබඳව, රාජතාන්ත්‍රිකව ඇතිවෙලා තියෙන අර්බුදය පිළිබඳව ලෝකයේ තොරතුරු විමසා බලමින් සිටින ඔබ මේ වෙනකොට දන්නවා ඉරානයත් ඇමරිකාවත් අතර ඇතිවෙලා තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. පසුගිය සතියේ සිකුරාදා අපේ මේ වැඩසටහන අවසන් වුණායින් පස්සේ මේ වෙලාවෙන් ගත්තු තින් එහෙම සවස් භාගයේදී පමණ ඉරානයේ යුද හමුදා ජෙනරාල්වරයා කාසිම් සොලේමානි ඇමරිකානු ප්‍රහාරයකින් ඝාතනයට ලක් වුණා. මේ සිදුවීම මූලික කරගෙන රාජතාන්ත්‍රිකව දෙරට අතර දැන් ඉතාමත් මුණුසුම් වාතාවරණයක් ඇති වෙමින් පවතින්නේ. යුදමය වාතාවරණයක් ඇති වෙන්න ඕන මෙන්න කියලා තියෙන තත්වයක් පවා පසුගිය කාලවකවානුවේදී අපි දැක්කා. ඊට පස්සේ ඒ උණුසුමත් එක්කම ගුවන් යන අනතුරකුත් සිදු වුණා. ඉතින් ඉරානයත් ඇමරිකාවත් අතර තියෙන මේ තත්වය තවදුරටත් උණුසුම් වුණා. ඉරානයේ සිදු වුණු මේ යුක්‍රේන ගුවන් සමාගමට අයත් මේ බෝයිං ගුවන් යානය කඩාවැටීමත් සමග. ඉතින් මේ මූලික කරුණු වලින් අද දවසේදී අපි ලෝ වටා විදේශ වීථි සමාලෝචනය පටන් ගන්න කැමැති. මේක තමයි මේ වෙනකොට ලෝකයේ තියෙන උණුසුම කාරණය වන නිසා. සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානමින්. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
අපි මුලින්ම අමල් කතා බහ කරමු. දර ඉරානයේ යුද හමුදා ජෙනරාල් කාසිම් සොලේමානි ඝාතනය වුණේ ඇයි කියන කාරණාව, ඇමරිකාවට තිබුණු හේතුව මොකක්ද මේ ආකාරයෙන් මේ වෙනත් රටක යුද හමුදා ජෙනරාල්වරයෙකු ඝාතනය කරන්නට මේ ආකාරයෙන්?
දිලක්ෂි, කාසිම් සොලේමානි කියලා කියන්නේ ඉරානයේ ප්‍රෙසිඩෙන්ෂල් ගාඩ්, එහෙම නැත්නම් මේ ජනාධිපති ආරක්ෂක හැටියට හඳුන්වන, ඇමරිකාවේ තියෙන බලවත් ප්‍රබලම හමුදා අනුකණ්ඩේ ප්‍රධානියා තමයි කසීම් සුලමානි කියන්නේ. ඔහු ඇත්තටම ඒ හමුදා ප්‍රධානියෙක් පමණක් නෙමෙයි, රටේ දෙවැනි නායකයා හැටියට තමයි හඳුන්වන්නේ. ඔහු බැග්දාඩ් නුවර සංචාරයක් අවසානයේ නැවත තම රට බලා පැමිණීම සඳහා බැග්දාඩ් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලදී ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් තමයි ඔහු ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඔහුට එල්ල කරන මේ ප්‍රහාරයේදී තවත් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ අතරම ඉරාකයේ අතුරු හමුදා වල නායකයෙකුත් මේ ප්‍රහාරයෙන්ම ඝාතනයට ලක් වෙනවා.
අමල්, දැන් මේ උතනදී මේ කාසිම් සුලේමානි මේ ඉරාකයේ බැග්දාඩ් නුවර මොකද කළේ? ඔහු ඉරාකයට ගිහිල්ලා හිටියයි.
මෙතන ඇත්තටම දිරුක්ෂි, ඉරාකයත් ඉරානයත් බොහොම කිට්ටු සබඳතාවයක් තියෙන රටවල් දෙකක්. ඒ එක්කම ඇමරිකාව චෝදනාවක් එල්ල කරනවා ඉරාකයේ රජයට බොහොම ඍජුවම ඉරානය බලපෑම් කරනවායි කියලා. මොකද ඉරානය ෂියා සම්භවයක් තියෙන රාජ්‍යයක්. ෂියාවරුන් වැඩි පිරිසක් ඉන්න ඉරාකයත් අද ඉරානයේ ලොකු බලපෑමකට යටත් වෙලා තියෙන රාජ්‍යයක්. ඉතින් දැන් කාසිම් සුලමානි බැග්දාඩ් නුවරට නුවර හිටියේ බැග්දාඩ් නුවර තියෙන ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට දින කිහිපයක් තිබිච්ච ඒ විරෝධතාවෙන් පසුවයි. මෙතනදී ඇත්තටම ඇමරිකාව චෝදනාවක් එල්ල කරනවා ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරියේ තිබිච්ච ඒ විරෝධතාවලින් පසුව කාසිම් සුලමානි සලසුම් කරලා තිබුණා ඇමරිකානු තානාපති නිලධාරීන් ඝාතනය කරන්නට කියලා. එතකොට මේ ඇමරිකානු රාජතාන්ත්‍රිකයන්ගේ ඝාතනය වැළැක්වීම සඳහා තමයි ඇමරිකාව මේ විදිහට කාසිම් සුලේමානිව ඝාතනය කරේ කියලා ඒ සාධාරණීකරණය කිරීම ඇමරිකාව විසින් කරලා තියෙනවා. ඔහු බැග්දාඩ් නුවරට පැමිණියේ ඒ පරමාර්ථය ඇතිව, එමත් නැත්නම් ඇමරිකාවේ ඒ රාජතාන්ත්‍රිකයන්ට හානියක් කිරීමටයි කියලා.
හොඳයි, දැන් එතකොට මේ ආකාරයෙන් මේ ප්‍රහාරයෙන් සුලේමානි ඝාතනයට ලක් වුණාට පස්සේ රටවල් දෙක අතර අපි දැක්කා උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙනවා. මේ ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මේ පලිය ගන්නවා කියන කතාවත් ඉරානයේ ප්‍රකාශයට පත් කළා. ඊට පස්සේ ඉරානයනුත් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා රැඳී සිටින හමුදා බැරැක්කවලට ප්‍රහාරයක් එල්ල වුණා. එතනදී සිදු වුණු තත්ත්වය පිළිබඳවත් අපි සමාලෝචනය කියදෙමුද?
ඔව් දිලක්ෂි, මෙතන ලොකු බයක් ඇති වුණේ ඉරානය මේ අවස්ථාවේදී ඒ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හේතුවක් හැටියට නැවතත් මැදපෙර දිග අති විශාල යුද්ධයක් ඇවිලෙන්න පුළුවන් කියන ඒ බිය තමයි ඇති වුණේ. ඇතරම ඔවුන් මිසයිල් ප්‍රහාර දෙකක් දියත් කරා ඉරාකය ඇතුලේ තියෙන ඇමරිකානු යුද කඳවුරු දෙකක් ඉලක්ක කරගෙන. එකක් බැග්දැඩ් නුවර තියෙන ඇමරිකානු යුද හමුදා කඳවුරක්, අනෙක් එක ඉරාකයේ තුල අර්බිල් කියන ප්‍රාන්තයේ තියෙන තවත් ඇමරිකානු හමුදා කේන්ද්‍රයක්. ඉතින් මේ ස්ථාන දෙකට එල්ල කරපු මිසයිල් ප්‍රහාරවලදී ඇමරිකාව බොහොම තදින්ම කියා සිටිනවා කිසිම ඇමරිකානු සැබලෙකුට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ, ඇමරිකාව බලාපොරොත්තුෙන් හිටිය මෙවැනි ප්‍රහාරයක් දියත් කරයි කියලා. ඉතින් ඒ නිසා ඇමරිකාවට පුළුවන් වුණයි කියලා ඒ ආරක්ෂිත පියවර අරගෙන කිසිම කෙනෙකුට අනතුරක් නොවන ආකාරයට කටයුතු කරන්නට. නමුත් මෙතනදී ඉරානය ප්‍රකාශ කළ තියෙන්නේ මේ ප්‍රහාර ඉතාමත්ම සාර්ථක විදිහට ඔවුන් දියත් කළ තිබුණා, ඒවායින් ඇමරිකාවට විශාල හානි සිද්ධ වුණා කියලා. නමුත් ජීවිත හානි පිළිබඳව කිසිම පාර්ශ්වයකින් ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන ලැබිලා නැහැ. ඒතර ඇත්තටම මිසයිල් ප්‍රහාර 22ක් සිද්ධ වුණයි කියලා තියෙනවා. නමුත් මේ මිසයිල් ප්‍රහාර එකකින්වත් හමුදා බටපිරිස වලට හානියක් වුණේ නැහැ කියන ස්ථාවරය තවමත් ඇමරිකාවේ ඉන්නවා.
ඔව්, අපි දැක්ක ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා ස්කොට් මොරිසන් නිල වශයෙන් නිවේදනයක් කළා ඉරාකයේ මේ ඇමරිකානු හමුදා කඳවුරවල සිටින ඕස්ට්‍රේලියානු හමුදා සැබළුන්ට කිසිදු හානියක් සිද්ධ වෙලා නැහැ කියලා. අපි දන්නවා මේ ඉරාකයේ සිටින මේ ඇමරිකානු හමුදාවලට විවිධ රාජ්‍ය හමුදා කණ්ඩායම් සපයලා තියෙනවා, ඕස්ට්‍රේලියාවත් ඒ අතින් එක රටක්. දැන් ඊට පස්සේ අපි කතා බහ කරමු මේ අර ගුවන් යාන අනතුර. මේක මේ ගෙබිලගේ බදාදා දවසේදී ඉරාන ගුවන් සීමාවේදී හදිසියේදී සිදුණු තත්වයක්. යුක්‍රේන ගුවන් යානයක් මේ ආකාරයෙන් හදිසියේ කඩා වැටීමට ලක් වුණා. මේක යම් ප්‍රහාරයක ප්‍රතිඵලයක්ද, එසේත් නොමැතිනම් ඇත්තටම යාන්ත්‍රික දෝෂයක් නිසා සිදුණු දෙයක්ද කියන සැකය තාමත් තියෙනවා. මගින් 176 දිනක් මෙහි සිටියා. ඒ සියලුම දෙනාම මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. අමල්, අර සැකය සම්බන්ධව සනාතවන යම් කරුණු තියෙනවද මේ වෙනකොට?
දිල්රක්ෂි, මුලින්ම ප්‍රචාරය වුණේ මේ ගුවන් යානය ගුවන් ගත වෙලා සුළු මොහොතකට පස්සේ ඒ ගුවන් යානය කඩා වැටලා තියෙනවා, බොහෝ දුරට මේක යාන්ත්‍රික දෝෂයක් නිසා වෙච්ච අනතුරක් කියලා. මේ ගමන්ගත්තු සියලුම මගීන් සහ ඒ කාර්ය මණ්ඩලයේ ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. නමුත් පසුව මේ අනතුර සම්බන්ධයෙන් යුක්‍රේනයේ විශේෂඥයන් 45ක් එවලා තිබුණා මේ පරීක්ෂණයට සහාය දැක්වීම සඳහා. ඉතින් ඔවුන්ගේ නිරීක්ෂණ අනුවත් ඒ එකම අනෙකුත් වාර්තාවලිනුත් දැන් සඳහන් වෙලා තියෙන්නේ අනතුරට හේතුව කරුණු හතරකින් එකක් වන්නට පුළුවන් කියලා. එකක් තමයි මිසයිල් ප්‍රහාරයක්, අනෙක් එක තමයි ගුවන් යානය තුළ සිදුවෙච්ච යම් කිසි ත්‍රස්ත ක්‍රියාවක්, හෝ තුන්වෙනි කාරණේ හැටියට යම් කිසි යාන්ත්‍රික දෝෂයක්, ගුවන් යානයේ තිබිච්ච යාන්ත්‍රික දෝෂයක් වන්නට පුළුවන් කියලා. එහෙමත් නැත්නම් ගුවන් නියමුවන්ගේ දෝෂයක් නිසා හෝ ගුවන් යානය යම් කිසි ඩ්‍රෝන යාත්‍රාවක් වැනි දෙයක්, එහෙම නැත්නම් කුරුල්ලෝ වෙන්න පුළුවන් සමග ගැටීමක් නිසා ඇතිවෙච්ච අනතුරක් හැටියට. නමුත් දැන් යානයේ සුන්බුන් පරීක්ෂා කිරීමෙන් පසුව දැන් බලධාරීන් විසින් අවධානය යොමු කළා තියෙනවා මේක මේ කාර්මික දෝෂයකට වැඩිය බොහෝ දුරට මිසයිල් ප්‍රහාරයක් හෝ යානය තුළ සිදුවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයක් හැටියට තමයි යුක්‍රේනය මේ අවස්ථාවේදී මේ ගැන සලකන්නේ. ඉතින් මේ ගුවන් යානයේ කළු පෙට්ටි, එහෙම නැත්නම් මේ බ්ලැක් බොක්ස් ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් කියන මේ ගුවන් යානයේ අවසාන විනාඩි කිහිපයේදී මොකක්ද මේ යානයේ ඇත්තටම සිදුවෙච්ච දේ කියන එක පිළිබඳ ඒ දත්ත සටහන් වෙලා තියෙන ඒ උපකරණය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් තමයි දැන් අවධානය යොමු වෙලා තියෙන්නේ. ඉරානයේ මුලින්ම කිව්වා මේ බ්ලැක් බොක්ස් එක, එහෙම නැත්නම් මේ කළු පෙට්ටිය, ඒකේ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා ඒක බෝයිං සමාගමට ලබා දීමට ඔවුන් විරුද්ධ වෙන වෙකුවා. ඇමරිකාවට මේ උපකරණ ලබා දෙන්නේ නැහැයි කියන දැඩි ස්ථාවරේ ඉරානයේ හිටියා. නමුත් මේ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා ෆ්‍රාන්සය, ජර්මනිය හෝ බ්‍රිතාන්‍ය වගේ රටකට යැවීමට ඔවුන් සූදානම් බවත් සඳහන් කරා. නමුත් දැන් අලුත්ම තොරතුර සඳහන් වෙලා තියෙනවා බොහෝ දුරට මේ කළු පෙට්ටියම තමයි බ්ලැක් බොක්ස් එකට හානි වන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දත්ත ලබා ගැනීමට හැකි වේ දෝ කියන ඒ සැකයක් දැන් මතුවලා තියෙනවා.
දැන් මේගේ පුද්ගලයින්ගේ ජාතිකත්ව පිළිබඳව සලකා බලද්දී කොයි වගේ දත්තද අපිට මෙහිදී හෙළිදරව් වෙන්නේ?
ඔව්, දිල්රුක්ෂ, මේ ගුවන් යානය ඇත්තටම අලුත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක්, අවුරුදු 3ක් විතර පරණ ගුවන් යානයක්. මේක පරණ ගුවන් යානයක් නෙමෙයි. මේක ගුවන්ගත වෙන අවස්ථාවේදී ඉරානයේ ඉඳලා මේ ටෙහරාන් නුවර ඉඳලා මේක ඇත්තටම කියව් යුක්‍රේනයේ අගනුවර දක්වා ගමන් කිරීමට නියමිත වුණා. මේ මගීන්ගේ බොහෝ පිරිසක් යුක්‍රේනයේ හරහා කැනඩාවට ගමන් කිරීමටත් නියමිතව තිබුණා. ඒ අනුව දැනගන්න තියෙන තොරතුරු අනුව මේ ගුවන් යානයේ 82 දෙනෙක් ඉරාන ජාතිකයන්, ඊට පස්සේ 63 දෙනෙක් කෙනේඩියානු ජාතිකයනුත්, යුක්‍රේනියානු ජාතිකයන් 11කුත්, ස්වීඩන් ජාතිකයන් තවත් 10 දෙනෙක් සහ ඇෆ්ගන් ජාතිකයන් 4 දෙනෙකුත් ගමන් කරලා තියෙනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය සහ ජර්මන් පුරවැසියන් 3 දෙනා බැගිනුත් මේ ගුවන් යානයේ ගමන් කරලා තියෙනවා. කිසිම කෙනෙකුට ජීවිත බේරා ගන්නට බැරි වුණා. අතරම මේ ගුවන් යානය ඉතාමත් කුඩා කෑලිවලට කඩා වැටිච්ච බවක් තිබුණ දිදෘක්ෂි. ඒ එක්කම අසින්දුටු සාක්ෂි තිබිලා තියෙනවා. මේ ගුවන් යානයේ යම්කිසි ගින්නකුත් ඇති වෙලා තමයි ගුවන් යානයේ කඩා වැටුනේ කියලා ඒ කඩා වැටෙන අවස්ථාවේදී සමහරු නිරීක්ෂණය කරලා තියෙනවා. ගුවන් යානයේ ගුවන්ගත වෙලා ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළතදී නැවතත් ගුවන් යානය හැරවීමකට ලක් කරලා තියෙනවා. නැත්නම් ගුවන් යානය නැවතත් ගුවන් තුඩුපළ දක්වා පැමිණෙන්නට ගත්ත උත්සාහයක් හැටියට දකිනවා. නමුත් මේ ගුවන් යානයේ නියමුවන්ගෙන් තමන්ට කාර්මික දෝෂයක් තියෙන බවක් හෝ තමන්ට නැවතත් ගුවන් තුඩුපළට ඇවිල්ලා ගොඩබස්සන්නට ඕනේ කියන ඒ අපි කියන මේ ඩිස්ට්‍රස් මෙසේජ් එක, එහෙම නැත්නම් ඔවුන්ට අනතුරක් පිළිබඳව පූර්ව දැනුම් දීමක් කිසිම දැනුම් දීමක් කළා නැහැ. ඉතින් ඒ අනුව තමයි තව සැකය තවත් වැඩි වෙලා තියෙන්නේ. මේක හදිසි ඇති වෙච්ච ප්‍රහාරයක් කියලා. මේ ප්‍රහාරය හිතාමතා කරපු එකක් නොවන්නට පුළුවන්. බොහෝ දුරට වැරදීමකින් සිදුවෙච්ච මිසයිල් ප්‍රහාරයක් කියන කාරණාව මේ වෙනකොට ඇමරිකාව ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ පිළිබඳ දැන් තමන්ගේ ඒ සැකය ප්‍රකාශ කරලා තියෙනවා. බොහෝ දුරට මේක ඉරානයේ විසින් එල්ල කරපු මිසයිල් ප්‍රහාරයක්, වැරදීමකින් ගුවන් යානය ඉලක්ක වුණා කියන ඒ කාරණාවත් දැන් ඇමරිකාව මතු කරලා තියෙනවා.
දැන් ওই චෝදනාවම මේ කැනඩියානු අගමැති ජස්ටින් ට්‍රූඩෝත් සිද්ධ කරනවා නේද? මේ වගේ පොදු මේ මතයකට එල්ලෙන්නේ මේ බටහිර රටවල් වලට යම් කිසි වූ සාක්ෂියක් හමු වෙලා තියෙනවද? මොකද්ද තත්වය?
දිරික්ෂි, බොහෝ දුරට මේ සුන්බුන් වල තියෙන ස්වභාවය අනුව මේ ඉතාමත්ම කුඩා කෑලි වලට මේ ගුවන් යානය රින් වෙලා තියෙනවා. ඒ එක්කම ඒ ගුවන් යානයේ බඳේ කොටසේ සමහර ස්ථානවල තියෙන ඒ සාක්ෂි අනුව විශේෂයෙන්ම ගුවන් යානයේ බඳ හිල් වෙච්ච බවක් පෙරෙන්නට තියෙනවා කියලා. මේක මීට අවුරුදු කීපයකට කලින් යුක්‍රේනය ඉහළින් පිහාසර කරපු MH-17 ගුවන් යානයේ ඒ සුන්බුන් හා සමානයි කියලත් ඔවුන් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ MH-17 ගුවන් යානයට බොහෝ විට රුසියානු සහාය ලැබපු සටන් කාමින් විසින් එල්ල කරපු මිසයිලයක් නිසා ඒ ගුවන් යානය කඩා වැටුණා කියලා තමයි ඔවුන් තීන්දුව කළා තිබුණේ. ඉතින් ඒ ගති ලක්ෂණ මේ සුන්බුන් වලත් දකින්නට තියෙනවා කියන කාරණාව අනුව තමයි මේ නිගමනයට ඇමරිකාවත් කැනඩාවත් දැන් ඇවිල්ලා තියෙන. නමුත් අපිට මේ පිළිබඳ ඇත්තටම 100%ක් ස්ථිරව කිසි දෙයක් කියන්න බෑ දිලෘක්ෂි. මොකද මේ විශේෂයෙන්ම අර බ්ලැක් බොක්ස් එකේ තියෙන දත්ත විශ්ලේෂණය කරලා වාර්තාවක් ලැබෙන තුරු. ඉතින් නිශ්චිත වශයෙන්ම මේ ගුවන් යානයට මොකක්ද හරියටම සිද්ධ වුණේ, මේක ඇත්තටම ප්‍රහාරයක්ද, එහෙමත් නැත්නම් කාර්මික දෝෂයක්ද, නියමුවන්ගේ තිබිච්ච වරක්ද, එහෙම නැත්නම් ඇත්තටම මේක තවත් ගුවනේ තිබිච්ච ඩ්‍රෝන් යාත්‍රාවක් වගේ දෙයක් සමග ගැටීමක් නිසා ඇතිවෙච්ච අනතුරක්ද කියන කාරණාව 100%ක් තවමත් කිසිම කෙනෙකුට කියන්නට ඒ අවශ්‍ය සාක්ෂි නම් ලැබිලා නැහැ. නමුත් අර තවමත් ඉරානයේ සහ ඉරාකයේ කියන රටවල් දෙක ඉහළින් අපි සාමාන්‍ය සිවිල් ගුවන් සේවාවලට පියාසර කිරීමට පනවා තිබිච්ච ඒ තහනම තවමත් තියෙනවා. ඉතින් ජාත්‍යන්තර ගුවන් සේවාවලට තවමත් සිද්ධ වෙනවා මේ රටවල් දෙකේ ඒ ගුවන් පතය උඩින් යන්නේ නැතිව ටිකක් දුර මාර්ගයක් හරහා ආසියාව සහ යුරෝපය කියන ප්‍රදේශවලට ගමන් කිරීමේදී එවැනි වැඩි වියදමක් ඔවුන්ට දරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඊට අමතරව අර බොහෝ දෙනා බලාපොරොත්තු වෙච්ච අලුත් යුද්ධයක් ඇති ඒ යුදබිය සෑහෙන දුරට සමනය වෙලා තියෙනවා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ත් කියා සිටිනවා ඔහු විශ්වාස කරනවායි කියලා ඉරානය ඔවුන්ගේ මිසයිල් ප්‍රහාරයෙන් පසුව ඉන් එහාට දෙයක් කරන එකක් නැtei කියන විශ්වාසය ඔහු පළ කරලා තිනවා. ඉතින් ඒ නිසා වෙන්න තමයි මේ වෙනකොට ජාත්‍යන්තර වෙළඳපොළ යම් කිසි විදිහකට ස්ථාවර බවකට පත් වෙමින් පවතින්නේ.
දැන් මේ ඉරානයත් ඇමරිකාවත් අතර ඇති වුණ ඔය උණුසුම් වාතාවරණයට අමතරව තවත් එකපාරටම මේ බෝම්බයක් අතෑරියා වගේ තවත් ප්‍රවෘතියක් සමස්ත ලෝකෙම කලඹන්නට සමත් වුණා. බ්‍රිතාන්‍ය රජපෞල ගැන මේ ආරංචි. බ්‍රිතාන්‍ය රජපෞලේ හැරි කුමරු සහ මේගන් කුමරිය මේ දෙදෙනා බ්‍රිතාන්‍ය රජපෞලේ රාජකාරී කටයුතු වලින් බැහැර වෙන්නට මොන් තීරණය කළා. ජේෂ්ඨ ක්‍රියාකාරිකයන් විදිහට ඔවුන් සතුව තිබූ ඒ වගකීම් වලින් බැහැර වෙලා ඔවුන් ආර්ථිකව ස්වාධීන වෙලා ස්වාධීනව කටයුතු කරන්නට තීරණය කරනවා කියලා හදිසියෙම නිවේදනය කළා. මේ පිළිබඳව බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරජින පවා දැනගෙන හිටියේ නැහැ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අමල්, මොකද්ද මේ රජපෞල ඇතුලේ සිදුවෙන මේ සීතල යුද්ධය?
ඔව් දිලෘක්ෂි, ඇත්තටම මේක බ්‍රිතාන්‍ය මාධ්‍යත් හඳුන්වා දීලා තියෙන්නේ බ්‍රිතාන්‍ය රජපෞලේ විශාල කැළඹීමක් හැටියට. එහෙම නැත්නම් මේ බ්‍රිතාන්‍ය රජපෞල ඇතුලේ පිපිරිච්ච ලොකු බෝම්බයක් හැටියටත් ඔවුන් මේක හඳුන්වලා දෙනවා. මෙතනදී හැරි කුමරු සහ ඔහුගේ සහෝදරයා කියන්නේ ප්‍රින්ස් විලියම් අතර තමන්ගේ ඇයි හොඳයි පළුදවීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මාධ්‍ය පළවෙලා තිබුණා. ඉතින් මේ හැරි සහ මේගන් කුමරිය සති 6ක කැනඩාවේ විවේක අරගෙන නැවතත් බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවේ තමයි මේ විදිහට කවුරුත් නොහිතපු විදිහට ඔවුන් ප්‍රකාශ කරේ ඔවුන් මේ රාජකීය කටයුතු වලින් රජපෞලේ කටයුතු වලින් ඉවත් වෙලා අවුරුද්දේ වැඩි කාලයක් උතුරු ඇමරිකාවේ කියලා කියන්නේ ඇමරිකාව හෝ කැනඩාවේ යන ප්‍රදේශයක තමන් පදිංචි වෙලා තමන් ස්වාධීනව කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරා. ඉතින් මේ ප්‍රකාශය මහරජිනටත් දන්වන්නේ නැතිව පවුලේ අනිකුත් කිසිම දෙනෙකුට දන්වන්නේ නැතුව එක පාටම මේ කරපු ප්‍රකාශය නිසා රජපෞල තුළ විශාල කැළඹීමක් ඇති වෙච්ච බව තමයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ. බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තර රූපවාහිනිවල පළවෙනි ප්‍රවෘත්තිය බවට මේකපත් වුණා. මොකද කවුරුත් නොහිතපු විදිහට මේ විදිහට හැරි කුමරු සහ මේගන් කුමරිය මේ තමන් රාජකීය කටයුතු වලින් ඉවත් වෙනවා. එන්නත් ඇත්තට මේක රජපෞලෙන් වෙන්වීමක් හැටියට බොහෝ අය දකිනවා. මොකද මේ දෙපළ ප්‍රකාශ කරලා තියෙනවා ආර්ථිකව ස්වාධීන වීම සඳහා ඔවුන් රැකියාවක් එහෙම නැත්නම් ආදායම් ක්‍රම ආදායම් මාර්ගය ඔවුන් සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ මේ රජපෞලේ රාජකාරී කරමින් සිටින අතරතුරේ වෙනත් තව රැකියාවක් කිරීමේ හැකියාවක් නැති බව බොහෝ අය පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ බොහෝ දුරට ඔවුන් රජපෞලෙන් ඇත්තටම ඉවත් වෙලා කටයුතු කිරීමට ගත්තු තීරණයක් හැටියට. මේ එක්කම දිලෘක්ෂි, අපිට මහරජිනගෙන් මේ කාරණාව සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිම ප්‍රකාශයක් ලැබුණේ නැහැ. නමුත් දැනට බ්‍රිතාන්‍ය මාධ්‍යෙන් දැනගන්න තියෙනවා ඇය තමන්ගේ ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනුම් දුන්නයි කියලා. හැරි සහ මේගන්ගේ මේ ඇතිවෙච්ච මේ අලුත් ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය निराකරණය කර ගැනීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් යෝජනා කරන්නට කියලා. මේ වැඩපිළිවෙල සති කිහිපයකින් නෙමෙයි දින කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක කරන්නට මේකට යම් විසඳුමක් ලබා දෙන්නට කියලා ඇය නියෝග කළයි කියලා.
ඔව්, ඕස්ට්‍රේලියානු මාධ්‍යත් මේ සම්බන්ධව විශාල වශයෙන් කතා බහ කරනවා අපි දැක්කා. විශේෂයෙන්ම අපි ජීවත් වන මේ රට ඕස්ට්‍රේලියාවේ තාමත් ප්‍රධානියාමන්නේ දෙවන එලිසබෙත් මහරජින. රටේ අගමැතිවරයෙක් ආණ්ඩුකාරවරයෙක් හිටියට ඔවුන් මහරජිනගේ නියෝජිතයන්. ඉතින් ඒ නිසා අපි ජීවත් වන මේ රටටත් රජපෞලේ තියෙන තොරතුරු වඩාත් වැදගත් වෙනවා. ඒ දේශපාලන වෙනස් වීම මතිමතාන්තර ඇතුළේ තියෙන අර්බුද. ඉතින් ඒ නිසා ඒ කතාවත් ඔබට වැදගත් වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඉරානයත් ඇමරිකාවත් අතර ඇති වෙලා තියෙන උණුසුම් වගේම මේ උණුසුමත් ප්‍රධානම උණුසුම් වාතාවරණයක් ප්‍රවෘත්තියක් වුණා මුළු ලෝකෙටම. අපි සූතිවන්ත වෙනවා අමල්, මේ කෙවිලගේ සතියේ ලෝකයේ උණුසුම්ම ප්‍රවෘත්ති කිහිපය සමීපත කරන්නට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් ඔබව හමුවන්නේ සුපුරුදු ලෙසින් මේ ලෝ වටා විශේෂංගෙන් ලබන සතියේ සිකුරාදා. එතෙක් ඔබට ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.